මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තුတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. උත්ථාන කාලම් අනුත්ථානෝ යුවා බලියාල සියං උපේතෝ, සංසන්න සංකප්ප මනෝ කුසීතෝ, පඤ්ඤාය මග්ගං අලසෝන විඳතිති. සදහවත් පින්නතුනි, ජීවිතයක් සාර්ථක කර ගැනීමට උත්ථාන වීරිය අත්‍යවශ්‍ය බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ නිතරම අපට මතක් කර දෙනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා, අලසව කුසීතව ගෙවන ජීවිතයට උන්වහන්සේ බොහෝ විට නිග්‍රහ කළා. අලසකමින් සිත නැගිට්ටුවාගෙන අවදිමත්ම කටයුතු කිරීමේ අගය වර්ණනා කළා. දැන් අද අපි මාතෘකා කළ ගාථාවත් ඊට අදාළ කතාවත් කුසීතගමේ ආදීන වගේම උත්තාන වීරයාගේ මතුකර දක්වනවා. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කොට වදාළේ තිස්ස කියන එක්තරා භික්ෂුවක් සම්බන්ධයෙන්ුයි. සවැත් නුවර 500ක් කුල පුත්‍රයින් බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදිලා ශාසනයේ මහාන වුණා. මහාන වෙලා මේ මහාන කමට අවශ්‍ය කටයුතු මූලික කටයුතු කරගෙන ඊළඟට මේ ප්‍රධාන වශයෙන්ම පැවිදි පරමාර්ථය නිවන් පරමාර්ථය නිසා ඒක ඉෂ්ට කර ගැනීමට බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන ඈත ප්‍රදේශයක ආරණ්‍යගත වෙලා භාවනා කරන්න පිටත් වෙලා ගියා. එimhe යන අතරේ එක නමක් කල්පනා කළා. මේ ආරණ්‍ය ජීවිතය මහා කරදර සහිතයි, මම නතර වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟම පසු බැස්සා. එතකොට අනිත් 499ම ඈත ප්‍රදේශයක ආරණ්‍යගතව වස් කාලයක්ම බොහොම උග්‍රව භාවනා කළා. අරහත් බව ලබාගෙන, රහත් බව ලබාගෙන තමන් ලබාගත්තු ඒ தત્ත්වය බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කිරීමට ආපසු ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරන අතරේ ඊට යොදුනක් පමණ ඈත ගමක පිණ්ඩපාතයේ වඩින අතරේ එක් උපාසක මහත්මයෙක් ඒ සංඝ පිරිසට දානීය පූජා කළා, අනුමෝදනා බණ අහලා පැහැදිලා හෙට දවසත් ස්වාමින් වහන්සේලා මෙහාට වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් මේ සංඝයා වහන්සේලා හැන්දෑ ජාමේ ජේතවනාරාමයට වැඩම කරලා බුදු පියාණන් වහන්සේ දකින්න ගිහිලා වඳිනකොට බුදු පියාණන් වහන්සේ බොහොම සතුටින් මේ සංඝයා වහන්සේලා එක්ක පිළිසඳර කතා කරනවා. මේක දැක්කාන් අර නැවතුණු කුසීත භික්ෂුව, අලස භික්ෂුව මේක දැකලා ඊර්ෂ්‍යාවක් වගේ දෙයක් හිතේ ඇති වුණා. පේනව නේද, බුදු පියාණන් වහන්සේ මේ අයත් එක්ක කතා කරලා කෙලවරක් නැහැ, මට මාර්ගඵලයක් නැති නිසා මං එක්ක කතා කරන්නවත් නැහැ, මම අදම රහත් වෙලා බුදු පියාණන් වහන්සේ මා එක්ක පිළිසඳර කතා කරන තත්වයකට කටයුතු කරනවා කියලා හිතාගත්තා. අර සංඝයා වහන්සේලාත් බුදු පියාණන් වහන්සේට දැන්වුවා, අපිට මෙන්න මෙහෙම මගදී ආරාධනාවක් ලැබුණා, අපි හෙට දවසේ ගමට පිණ්ඩපාතේ යන්න කියලා අවසරත් ලබාගෙන ආවාසය වලට වැඩම කළා. ඉතින් අන්න අර කියාපු තිස්ස භික්ෂුව මුළු රාත්‍රියේම දැඩිව භාවනා කරන්න හිතාගෙන සක්මනට ගිහිල්ලා අන්තිමට මේ නුපුරුදු වැඩක් කරන්නේ නිදිමතේ සක්මනේ ගලක් උඩ වැටිලා කලවැටේ බිඳගත්තා. ඊළාට විලාප තියලා කෑ ගහනකොට අර සංඝයා වහන්සේලාට ඇවිල්ලා මේ වික්ෂුන් වහන්සේට උපස්ථාන කරන්න ප්‍රථමාදාර දෙන්න සිද්ධ වුණා. ඒව කරන අතරේ එළි වුණා, අරුණ නැංගා. ඉතින් මේ සංඝයා වහන්සේලා කල්පනා කළා දැන් පරක් වුණ වැඩි, අර ඈත ගමට පිණ්ඩපාතේ වඩින්න කියලා. ඉතින් ඒ ගමන එහෙම අතේට වුණා. ඊළඟට බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්න ගිය අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ආනවා, "ඇයි මහණෙනි, ඊයේ කිව්වානේ මෙහෙම පිණ්ඩපාතේට වඩිනවා කියලා, ඇයි වැඩියේ නැද්ද?" එතකොට මේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කරා, "අපිට මෙන්න මෙහෙම පටලැවිල්ලක් වුණා. අපි අරහවල් ආයශමතුන් වහන්සේ ඈතිසේ භාවනා කරන්න ගිහිල්ලා වැටිලා තුවාල කරගත්ත, අපට උපස්ථාන කරන්න ගිහිල්ලා එළි වුණා. ඒ නිසා යන්න බැරි වුණා" කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා, "එහෙම තමයි මහණෙනි, ඔය දැන් පමණක් නෙවෙයි අතීතේත්. ඔන්න ඔය නම නිසා ඔය පිරිසට තමන්ට ලැබෙන යම්කිසි ආලාභයක් අවස්ථාවක් නැති වෙලා ගියා" කියලා එකට අදාළ ජාතක කතාව අදාලා අතීතයේ තක්සලා නුවර දිසාපාමුකාචාරින් වෙලා ඒ එතන කියන්නේ බෝධිසත්වයන් වහන්සේ දිසාපාමුකාචාරී හැටියට හිටියා. ඒ දිසාපාමුකාචාරීවරයාගේ ගෝල පිරිසක් හිටියා 500ක්. මේ ගෝල පිරිස දවසක් දර කඩන්න කැලේට ගියා. ඒ අතර හිටිය එක්තරා අලස මානවකෙක් ඒ කැලේට ඇතුල් වෙන තැන ලුණු වර්ණ ගහක් දැකලා හිතාගත්තා, "මොකටද මේ කැලේට රින් ගන්නෙ? මට දැන් දර ගහක් හම්බුණා නේද" කියලා. මේ කාණ්ඩේ කැලේට වැදිලා දර එකතු කරගෙන එනකන් මට ටිකක් නිදා ගන්න පුළුවන් කියලා උතුරු සළුව 10ටම එළලා බුදිය ගත්තා. අර පිරිස අර 499 දෙනාම දර මිටි එකතු කරගෙන යන අතරේ එනකොට අර මානවකයා ගොරෝගොරෝ බුදි ඉතින් පිටිපල්ලෙන් ගහලා කූද්දවලා ඒ මානවකයන් ආශ්‍රමයට ගියා. ඉතින් අර කලබලේට නිදි ගැට පිසමින්ම අර මානවකයා ලුණු වර්ණ ගහට නැගිලා අත්තක් කඩනකොට ඒක ඇවිල්ලා ඇහි ඇනිලා ඇහත් තුවාල වුණා. ඒ තුවාල වෙච්ච ඇහත් වහගෙන අමු ලුණු වර්ණ දඬු ටික එකතු කරගෙන දරගුටිය වගේ ඕක ගෙනහිල්ලා අර කුස්සියේ අනිත් ගායගෙනල්ල දාපු දර ගොඩ උඩම දැම්මා. ඉතින් අර ඒ අතරේ දිසාපාමකාජින් වහන්සේ කියනවා මේ ගෝලෙයින්ට, "අද මට මෙන්න මෙහෙම ආරාධනාවක් ලැබුණ අසුවල් ගමෙන්, ටිකක් ඈත ගමෙන් මේ මිනිස්සු ඇවිල්ලා ශාන්ති කර්ම කරවලා දක්ෂිනාවක් දෙන්න හැම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හිට උදෑසනම එහෙ යන්න මගේ පංගුවත් අරගෙන එන්න. පංගුව කිව්වේ අර ලැබෙන පිරිකර ආදිය. ඉතින් උදේ හිස්බඩ යන්න අමාරු නිසා මේ හිස්බඩම පිටත් වෙන්න අපහසු නිසා පැඳ ටිකක් අනුභව කරලා යන්න කියලා කිව්වා. ඉතින් මේ ගෝලයින් උදෑසනම 16ට නැගිට්ටවලා අපට කැඳ පිසින්න කියලා කිව්වා. මේ 16ත් අර දර ගොඩේ තියුණු උඩින්ම තියුණු ලුණු වර්ණ දර ලිපට දාලා පිඹිනව පිඹිනව මේක දැල්වෙන්නේ නැහැ. ඔහොම ඔහොම ගිහින් අන්තිමට එළි වුණා. ඉතින් පරක්කු වැඩි කියලා ප්‍රමාණවකයෝ යන්න තිබුණු ගමන හතර කළා. ඉතින් අර ආචාර්යයන් වහන්සේ ළඟට ගියාම ඇයි ගියේ නැද්ද කියලා ඇහුවාම ඔන්න කාරණේ කිව්වා. අපේ මේ අහවල් යාළුවා මානවකයා දර කඩන්න ගිහිල්ලා කුසීතකම නිසා මේ වීදියේ පරිලෙවිල්ලක් කරගත්තා. අන්තිමට ඒකේ විපාකයක් හැටියට අපට යන්න බැරි වුණා කියලා කතන්දරේ කිව්වා. එතකොට ඒ දිසාපාමක ආචාර්යයන් වහන්සේ හැටියට හිටිය බෝධිසත්වයන් වහන්සේ අවස්ථාවේ ගාථාවක් වදාලා යෝ පුබ්බේ කරණියානි පච්චාසෝකාතු මිච්ඡති වරණ කට්ටක භංජෝව සපච්ඡා මනුතප්පති කියලා. යම් කෙනෙක් කලින් කරන්න තියෙන දේ පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනැත්තා හරියට මේ අර ලුණු වර්ණ කෝටු කඩන්න ගිහිච්ච මෙන්න මේ මානවකයා වගේ පසු දෙවිල්ලට පත් වෙනවා කියලා. ඉතින් මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ ඒ අතීතී ආචාර්යයන් වහන්සේ මමයි ඒ 500ක් නම මේ ඔය පිරිසයි ඔය 30 භික්ෂුව තමයි අන්න අර ලුණු වර්ණ ගහ යට නිදාගත්තේ කියලා ඔය ගතන්තරේ ප්‍රකාශ කරලා ඊළඟට ඒ කණුවම දැන් වර්තමානයට අදාළ හැටියට අන්න අර අපි කලින් ප්‍රකාශ කළ ගාථාවත් වදාලා උත්තාන කාලම්ම අනුත්තහානෝ යුවා බලි ආලසියම් උපේතෝ සංසන්න සංකප්ප මනෝ කුසීතෝ පඤ්ඤාය මග්ගං අලසෝ නවින්දති. නැගිටිය යුතු අවස්ථාවේ නැගිටිය යුතු කාලයේහි නොනැගිටින්නා වූ තරුණ නමුත් ශක්තිමත් නමුත් අලස බවෙන් යුක්ත වූ කිඳා බැස්ස සිතුම් පැතුම් ඇත්තා වූ කුසීත අලස තැනැත්තා ප්‍රඥාවේ මාර්ගයට නොවැටේ, ප්‍රඥාවේ මාර්ගය නොලබයි කියන එකයි ඒ ගාථාවේ අදහස. ඉතින් මේ කථාන්තර දෙකක්ම අපි දැන් කිව්වා. මේ කථාන්තරවල තියෙන සාරය අපි මේ මෙතන ඉන්න ඔය පුංචි උපාසක මහත්වරුන්ට තේරෙන ළමා කතාවකින් දැන් කියමු. හා හාමි කෙනෙකුයි ඉබිහාමි කෙනෙකුයි යාළු වෙලා හිටියා. එක දවසක් හා හාමි ඉබිහාමිට කියනවා යාළුවේ අපි තරඟ දිවුමක් දුවමු කියලා. ඉබිහාමිට කිව්වා හා කියලා. ඉතින් ඔන්න දෙන්න ඊළාට කියනවා අන්න අර ඈත පේන ඇහැල කණුව තමයි දිනුම් කණුව. අපි මේ ගහ ළඟින් පිටත් දෙමු. හරිද? 1 2 3 ඉබිහාමි දනිපනි ගාලා පිටත් වුණා. පස්සේ බලන්නෙත් නැතුව ඔහෙ බොහොම අමාරුවෙන් අර පොඩි කොට කකුල් වලින් දුවනවා. දුවලා ගිහිල්ලා අර ඇහැල කණුව ළඟට ගිහිල්ලා ආපසු හැරිලා බලනකොට හා හාමි බුදි. මොකද හා හාමි කල්පනා කරා මට පුළුවන් ඔය ඉබිහාමි එතෙන්ට යනකොට එක පින්මට දෙකට උදෙන්ට යආගන්න කියලා. ඉතින් බුදි හා හාමි බුදි. ඉතින් ඔන්න ඔහොම විදිහේ කතාන්තරයක් තියෙනවා. මේ කණුව අපිට හිතා ගන්න තියෙන්නේ දැන් එතකොට අර සංඝ පිරිස අතුරින් 499 දෙනෙක්ම පැවිදි භවයේ කළ යුතු ප්‍රධානම පරමාර්ථය වන මොකද සියලු දුක් කෙලවර කිරීම සඳහානේ පැවිදි වුණේ, නිවන් දැකීම සඳහානේ. ඒකට මුල් තැන දීලා දුෂ්කර නමුත් කැලේ භාවනාවට පිටත් වෙලා ගියා. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මහණෙනි මේ ශාසනයේ අලුතෙන් පැවිදි වෙන නවක භික්ෂූන් සතර සතිපට්ඨානෙහි පුරුදු කිරීමට යෙදවිය යුතුයි, ඊට අනුශාසනා කළ යුතුයි කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක වදාරලා තිනවා. ඒක යනුව පේන්නේ. එතකොට සතර සතිපට්ඨානයයි අලුතෙන් පැවිදි වුණු සංඝයා වහන්සේලාට දිය යුතු ශික්ෂණය. ඉතින් ඒක සතර සතිපට්ඨානයට අදාළවම තමයි කර්මස්ථානය, භාවනා කර්මස්ථානය බුදුරජාණන් වහන්සේගෙන් අරගෙන ඒ සතර සතිපට්ඨානය වැඩිවීමටයි අර සංඝයා වහන්සේලා පිටත් වෙලා ගියේ. නමුත් සමහර විට අර 30 භික්ෂුව කල්පනා කරන්නේ නැති දැන් මේ කට්ටිය වගේ මේ කැලේට වැදලා තේරුමක් නැහැ. බුදු පියාණන් වහන්සේ මෙතනමයි ඉන්නේ. මට හිතුව වෙලාවට රහත් වී ගන්න පුළුවන්. එහෙම හිතාගෙන එක දවසින් රැ අර සංඝයා වහන්සේලා මාස 3කින් කරපු දේ එක රැයින් කරන්න ගිහිල්ලා වැටිලා උකපුල් ඇටෙක් කඩාගත්තේ. ඒ එතන. ඉතින් ඒ වගේම තමයි අර අනිත් තැන අර කතන්තරේ ජාතක කතාවේ අර කුසීත මානවකයා කල්පනා කළා මේ කැලේට ගිහිලා දර කඩන්න වෙහෙසින්න ඕනේ නැහැ. දැන් මේ දර ගහක් මට හම්බ වෙලා තියෙනවා. ඒ කාණ්ඩ එනකොට මට නැගිටින්න පුළුවන්. එතකොට ගහට නැගලා ඒ කටයුතු කරගන්න පුළුවන් කියලා තමයි අර නිදාගත්තේ. ඒකේ විපාකයයි ඒ විඳින්න සිද්ධ වුනේ. ඒ වුණොම අපිට හිතා ගන්න පුළුවන් අර උත්තාන වීරය අතහැරලා කුසීත කමට ඉඩ දීලා අලස කමට ඉඩ දීලා අලසයට දිවස් තියනවා කියලා කීමක් තියෙනවනේ. කල් දැමීම ප්‍රමාදේ ඔය අලසට අයිති දේවල්. අද වහිනවා අද බෑ. අද උණුසුම් වැඩි අද බෑ. ඔය විදිහට ඒ කලසයාගේ ස්වභාවය. ඉතින් හැම දෙයකම නිදහසට කරුණක් තියෙනවා. මොකක් හරි නිදහසට කරුණක් ඉදිරිපත් කළා අලසකමට තැන දීලා හිටියොත් පසුතැවිල්ලටපත් වෙන බවයි මේ කථාන්තර තුනෙන්ම අපට පේන්නේ. ඉතින් ඒක අනුව අපි දැන් තව ටිකක් මේ කතාවේ තියෙන වැදගත් වචන ගැන එහෙමත් හිත යොදලා බලමු. අපි කියුවා උත්තාන වීරිය ගැන. දැන් මේ ගාථාවේ කියන උත්තාන කාලයක් ගැන. උත්තාන කාලය ගැන කියනකොට අපි දවසක් ගැන හිතලා බලනකොට උත්තාන කාලය මොකක්ද? නැගිටින වෙලාව මොකක්ද? අතීතයේ ඒ නැගිටින වෙලාව හැඳින්ුවේ බ්‍රහ්ම මුහුර්තය කියලා. බඹ මොහොතින් නැගිටින්න කියලා. එළි වෙන්නත් කලින් අරුණ නැගින අවස්ථාවේ දැන් සංඝයා වහන්සේලාට දෙන්නේ අරුණටත් කලින් නැගිටින්න කියලා. හිමිදිරි පාන්දරින් නැගිටීම ජීවිතයේ වටිනා ප්‍රතිපත්තියක් විය යුතුව තිබෙනවා. මොකද අර අතීතයේ ඉඳලාම කියන්නේ බ්‍රහ්ම මුහුර්තයේ බඹ මොහොතින් නැගිටලා කරන කටයුතු සාර්ථක වෙනවා. ඉගෙන ගන්න ඉගෙන කටපාඩම් කරගන්න දේ හොඳට මතක හිටිනවා. ඒක නිකන් විශේෂ නැකතක් වගේ වටිනා අවස්ථා. ඒ වෙනුවට උස්සූරසෙයියා කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ අර ඉරපායනකම් නිදා ගැනීම ඉතාමත්ම අන්න කුසීත ප්‍රතිපත්තියක්. ඉතින් ඒකේ ආදීන බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල දක්වලා තිබෙනවා. අරුණට කලින් නැගිටින්න ඕන. ඒ වගේම ඒ ගිහි හෝවා පැවිදි හෝවා දැන් ගිහි ජීවිතය පිළිබඳව බින්න තුන් විතර අහලා තියෙනවා. ඔය ගිහි ජීවිතයක මෙලෝ සත යහපත සලසා ගැනීමට නොයෙකුත් කාරණා බුදු පියාණන් වහන්සේ දැක්වූ අවස්ථාවක් ඔය දීඝජානකෝලිය පුත්‍රයාට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ. ඒ කාරණා අතර පළවෙනි කාරණේ මොකද්ද? උත්තාන සම්පදා. උත්තාන සම්පත්තිය කියලා කියන්නේ අන්න අර තම තමන්ට අයිති රැකී ආරක්ෂාවල් ආදිය කල් දාන්නේ නැතුව අනලස්ව දක්ෂව වේලාවට කීම. ඒ ගිහි ජීවිතය පිළිබඳව. ඊළඟට එපමණක් නෙවෙයි පරාභව සූත්‍රය කියලා කියනවා. පරාභව සූත්‍රයේ දැක්වෙන්නේ පරිහානියට හේතු, පිරීමට හේතු. නිද්දාශීලී, නිද්‍රාශීලී තැනැත්තා, අනුත්ථාතා, වේලාවට නැගිටින්නේ නැති තැනැත්තා, අලසයා. ওই විදිහට වචන වලින් ඒ ගාථා වලින් දක්වනවා ඒ බාඳු තැනැත්තා පරිහානියටපත් වෙනවායි කියලා. ඉතින් ওই වගේ අර අලසකමේ, කුසීතකමේ ආදීන බොහෝ තැන්වල බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. තවත් ඔය දැන් විශේෂයෙන්ම සංඝයා වහන්සේලාට දැන් සමහර විට ගිහි පින්වතුන් කල්පනා කරනවා ඇති අපිට තමයි වැඩ තියෙන්නේ සංඝයා වහන්සේලාට නම් දැබින දාන ටික වළඳලා කොහොම හරි දවස ගෙවන එකයි තියෙන්නේ අලසව කියලා එහෙමයි සංකල්පය තියෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ගිහියන්ටත් කලින් නැගිටින්න ඕන හැටියට අරුණටත් කලින් නැගිටින්න ඕන හැටියට සංඝයා වහන්සේලාට දක්වලා තියෙනවා. එපමණක් නෙවෙයි විශේෂ සූත්‍රයක් තියෙන උත්තාන සූත්‍රය කියලා. ඒ සූත්‍රය කියනකොට නැගිටලා ඉන්න කෙනා වුණත් අවදි වෙන තරම් පුදුම ශක්තියක් තියෙනවා. ඒක කියනකොට හරියට උපමා ඒ කෙනෙකුට හිතෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ කාලේ තිබුණු පන්දමක් අපි හිතමු මොකක් හරි පන්දමක් අරගෙන මේ නිදා ගන්න දුන්ද නිදා ගන්න හාමුදුරු ළඟට ගිහිල්ලා නැගිටියු කියලා කියනවා වගේ. උත්තාත නිසීදත කෝවත්ථෝ සුපිතේනවෝ ආතුරාණං හි කානිද්දා සල්ල විද්ධාන රූපතං. ඔන්න ওই විදිහටයි කියවෙන්නේ. උත්තාත නිසීදත නැගිටියු ඉඳගනියු කෝවත්ථෝ සුපිතේනවෝ තොපට නිින්දෙන් කවර වැඩක්ද? ආතුරාණං හි කානිද්දා සල්ල විද්ධාන රූපතං තණ්හා උල ඇනිලා පීඩා විඳින නුඹලාට මොන නිින්දක්ද කියලා අනුබුදු පියාණන් වහන්සේ නැගිට්ට ඕන සංඛ්‍යාව. ඒ විදිහට ඒ ගාථා කීපයක් තියෙනවා. ඒව බොහොම ප්‍රමාණවත්. බොහොම ප්‍රාණවත්. අන්න අර යෝගාවචර සංඛ්‍යාව වහන්සේලා කුබුදු වන්නයි ඒක කියන්නේ. මොකද මේ යෝගාවචර සංඛ්‍යාව වහන්සේලාට මේ නිින්ද කියන එක මහා බාධකයක්. අපි සංසාරي වැඩි හරිය කරලා තියෙන්නේ නිදා ගැනීමයි. ඔය බල්ලන්, බූරුවන්, දවයින්, හැසිරනාකෙන් පෙන දවසෙන් වැඩි කාලයක් බුදි. ඉතින් තිරිසන් ලෝකෙම සිරිත වැඩි හරිය උදිය ගන්න එක. ඉතින් ඔය පුරුද්ද අපට මතු වෙනවා මේ මානුෂ්‍ය ජීවිතේදී. ඉතින් ඒක කඩන්න බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල් වල ඒ කුසීත කමේ ආදීනව දක්වමින් ඒකට හේතු දක්වමින් ඒව නැති කරගන්න උත්සාහවත් වෙන්න කියලා නිතර ප්‍රකාශ කළා. ඒක තැනක තියෙනවා කුසීත කම ඒ නින්දට තුඩු දෙන කාරණා දක්වලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු වීරිය අඩු වෙන්න, උත්තාන වීරිය අඩු වෙන්න හේතු. නිද්දා තන්දි විජම්බිකා අරති භක්ත සම්මදෝ ඒතේන නප්පකාසති අරිය මග්ගෝධපාණිනං. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගය ප්‍රඥාවට උපකාර වෙන මේ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්න බැරි මේ සත්වයින්ට මෙන්න මේ කාරණා නිසාය කියලා. නින්ද, අලසකම, විජම්බිකා කියලා කියන්නේ ඈන විදි අරමින් සිටීම. ඊළඟට අරති කියලා කියන්නේ සාසන පිළිවෙත පිළිබඳ නොඇල්ම. භක්ත සම්මදෝ කියලා කියන්නේ බත් මත. බත් මත කියලා කියන්නේ වැඩිපුර ආහාර ගත්තොත් ඉතින් ඊළඟට අර ඌර වගේ පැත්තකට වෙලා නිදා ගන්න සිද්ධ වෙනවා. අර කොසල් රජුගන්ගේ කතාන්තර එහෙම අහලත් ඇති මේ පින්නතුන්. ගිහි හොවා පැවිදි හොවා පමණට වැඩි ආහාර ගැනීම. ඉතින් විශේෂයෙන් සංඝයා වහන්සේලාට ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. දානීය කොච්චර තිබුණත් දාන දායකයන් කොයිතරම් බෙදන්න ගියත් බත් පිඬවල් සතරක් පහක් විතර නොවලඳා ඉතුරු හරියට වතුර ටිකක් වළඳන්න කියලා. අන්න අර යෝගාවචරින්ට කියවපු විශේෂ පිළිවෙතක් ඒක. පමණ දෙන වළඳන්න කියලා කියන එක ඒකේ අදහස තමයි අර සීමාව සම්පූර්ණයෙන්ම සීමාවට උගුරට එන තැනට එනකන් වළඳන්න නැතුව පිඬු කීපයක් අඩු කරලා ඉතුරු හරියට වතුර වළඳන්නේ කියලා. මේ විදිහට අන්න අර වීරය දරන්න බලාපොරොත්තු වෙන අයට බුදු පියාණන් වහන්සේ අර කියපු බත් සම්මද කියලා කියන බත් මතය ඉවත් කරන පිළිවෙතක් මේ විදිහට දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම කුසීත කමේ ආදීනව තවත් නොයෙකුත් අවස්ථාවල දක්වලා තියෙනවා. ඒක උපමාවක් දක්වනවා බුදු පියාණන් වහන්සේ කුසීතයින් ඇසුරු කිරීමේ ආදීනව පවා. ඒක උපමාව තියෙන්නේ මෙහෙමයි. මහා සමු드්‍රයේ මහා මූදේ අපි හිතමු කෙනෙක් මහා මූදේට වැටුණා. ඉතින් මේකේ බේරෙන්න බලාපොරොත්තු වෙන මේ පුද්ගලයා පොඩි ලෑලි කෑල්ලක් උඩට නැගෙනවා. අන්න ඒ වගේ ඒ උපමාව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මහා මූදේ පොඩි ලෑල්ලක් උඩට නැංග මිනිසයා එහෙම ඉඳා බහින්න වගේ තමයි කුසීතය ඇසුරු කිරීම. ඒ වගේ තවනුත් ඒකම ගිලා බහිනවා. ඒක නිසා අලසයින් ඇසුරු කරන්න එපාය. දුරින් දුරු කරන්න. ඒ වෙනුවට උත්තාන වීරයත් ඇති අරමණලද වීරය තියාම තත්පුරුෂයින් ඇසුරු කරන්න කියලා ඒ විදිහටත් දක්වලා තියෙන බුදු පියාණන් වහන්සේ. ඔන්න නොයිකුත් ආකාරයෙන් අර උත්තාණය, සතිය, අප්‍රමාදය ඔය කියන වචන මතු කරලා දක්වනවා. මොකද මේ දුර්ලභ මානුෂ්‍ය ජීවිතයේ දුර්ලභ අවස්ථාවේ අර කණ කිච්චෝ ලෝකෝ කියලා කියන්නේ මේ ලෝකය කියන්නේ වෙලාවට වැඩ කරන තැනක්. එතකොට වෙලාවට වැඩ කරන එක ගියන් හිතාගන්නේ නැහැ අර ගිහි කටයුතු පිළිබඳව. නමුත් ශාසනය ගැන හිතලා බලනකොට වෙලාවට වැඩ කරේ නැත්නම් පසු දෙවිලින් වෙන්න සිද්ධ වෙනවා. කණ කිච්චෝ ලෝකෝ. ඉතින් ඒක අපි ඉතින් ඉඳලම කියන එක තමයි අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විමුක්ත වූ මේ චන සම්පත්තිය ලැබලා තියෙනවා කියලා ඔය නොයෙකුත් ආකාරයෙන් කියනවා. ඒක ඉතින් කවුරුත් අහලා තියෙනවා. නමුත් ඒකට අමතරව අපිට කියන්න වෙන්නේ දැන් මේ ඔය ශාසන පහ කියන එකේ අන්තිම තෙල් බිඳුවයි කියලා හිතාගන්න මේ පින්නතුන්ට කියන්න වෙනවා. මේ ශාසන පහණේ අන්තිම තෙල් බිඳුවයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ තෙල් බිඳුවෙන් ප්‍රයෝජනය නොගත්තොත් ඉදිරියට එන්නේ මහා විපර්යාස සහිත මහා අන්ධකාර යුගයක් ඉදිරියට එන්නේ. ඊට කලින් ඔය කියආපු යට අපි අවසාන තෙල් බිඳුවෙන් ප්‍රයෝජනය ගත්තේ නැත්නම් අන්න අර පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. අර කියආපු තිස්ස භික්ෂුවට වගේ, අර මානවකයාට වගේ, හාවට වගේ. ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. කාරණිය ඇත්ත තමයි මේ නිදිමත කියන එක හැමෝටම වගේ බලපාන දෙයක්. කොයිතරම්ද කියතොත් මුගලන් මහරහතන් වහන්සේටත් බලවත් බාධකයක් හැටියට ඉදිරිපත් වෙන උන්වහන්සේගේ අතීත කර්ම බල ප්‍රබලයි. අහලා තියෙනවනේ මව්පියන් මැරීම ආදී දේවල් තිබුණානේ. බොහොම අමාරුවෙන් සරියුත් ස්වාමීන් වහන්සේ තරම් පහසු වෙන්නේ නෙවෙයි ඒ තත්ත්වය ලැබුවේ. නමුත් ඒ උන්වහන්සේගේ පාරමී ශක්තිය කොයිතරම් දියුණුද කියතොත් බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපි දැන් රහතන් වහන්සේ කියලා behavior කිරීම නෙමෙයි මෙතෙන්ටි කරන්න වෙන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ. මොකද තම රහත් වෙන්නත් කලින් මුගලන් ස්වාමීන් වහන්සේ පිළිබඳව විතරම නිරීක්ෂණය කළා ඈත ඉඳගෙන. මොකද හේතුව ඉදිරියට බරපතල වගකීමක් පැවරන කෙනෙක්. ඒ ප්‍රාර්ථනාව අනුව අග්‍ර ශ්‍රාවක වෙනවා එපමණක් නෙවෙයි. ඉර්ධිමතුන් අතර අග්‍ර තනතුර ලබන්න සුදුසු දෙයක්. එතකොට ඒ සුදුසුකමට ගැළපෙන හැටියට බුදු පියාණන් වහන්සේ සකස් කළා මේ ගෝලයා ඈත ඉඳලම නිරීක්ෂණය කළා. ඒ බඳු අවස්ථාවක් මෙහිම සඳහන් වෙනවා. මේ මුගලන් ස්වාමීන් වහන්සේ මගද රටේ කලලවාල කියන ගමේ හේ වනයේක භාවනා කරනවා. ඒ අතරේ බුදු පියාණන් වහන්සේ භග්ග රටේ ඈත භග්ග රටේ භේසකලා වනයේ ඉඳගෙන බලාගෙන ඉන්නවා දිවැසි. ගෝලයා භාවනා කරන හැටි. මුගලන් ස්වාමීන් වහන්සේ නිදි කිරනවා. මේක දැක්ක හැටි බුදු පියාණන් වහන්සේ අර දික්කලාතක් වක්කල සැනින් කියලා කියන වගේ ඉරිදීෙන්ම එතෙන්ට වැඩම කළා. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ ඒ ආසනේ පැනෙව්වාම ඒකේ වැඩ ඉඳලා බුදු පියාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන නිදි කිරනවා නේද? මොග්ගල්ලාන නිදි කිරනවා නේද? එසේ ස්වාමීනි කිව්වා. හොඳයි එහෙනම් මොග්ගල්ලාන මෙන්න මම කියන්නම් ප්‍රතිකර්ම කීපයක්. මේවා කළ බලන්න. දැන් මේ පින්නතුන්ට නිතර අහන්න ලැබෙන නිදිපෙති ගැන. නිදිපෙති. මේ තියන්නේ නිදිපෙති නෙමෙයි අවදිපෙති. බුදු පියාණන් වහන්සේ මේ මෙතෙන්දී මේ මුගලන් මහරහතන් වහන්සේට දෙන්නේ අවදිපෙති හතක් දෙනවා. ඔන්න එකින් එක අහගන්න මතක තියාගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම යෝගාවචර පින්නතුන්ටත් අනිත් අයට පවා මෙන්න මේ කියාපු පියවරවල් වලින් කීපයක් යටත් පිරිසෙන් ප්‍රායෝගිකවත් හදා බලලා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥානයේ අගය මේ කාලේ ඔය මනෝ වෛද්‍ය විද්‍යාඥයින්ට පවා අධ්‍යයනය කරන්න යඹුරින් හිතන්න පුළුවන් විදිහේ පුදුම පියවරවල් හතක් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. පළවෙනි පියවර මේකයි. මොග්ගල්ලාන, දැන් ඔය නිදිමත එන වෙලාවට යම් හිතවිල්ලක් තිබුණා නම්, යම් සංඥාවක් තිබුණා නම්, ඒ සංඥාවට හිත යොදන්න එපා. ඒ සංඥාව ඒ ගැන හිතන්න යන්න එපා. ඒක පළවෙනි පියවර. එතනින් පෙන්වු කරන්නේ අන්න සිහිනුවන යෙදුවා, මෙනෙහි කිරීම යෙදුවා. මොකද්ද මම මේ හිත හිතා ඉන්නේ? ඒ හිතවිල්ල නිසානේ මට මේ නිදිමත ආවේ. අන්න ඊළඟට ඒක ඉවත් කරනවා. එහෙම කරාම සමහර විට නිදිමත යන්න පුළුවන්. නිදිමත යන්න පුළුවන්, හැබැයි සමහර විට නොයන්නත් පුළුවන්. ඒ තරමට බලවත් නම්. ඔන්න එතකොට දෙවෙනි පියවර කියනවා. ඒක කළා හරි ගියේ නැත්නම් ඔන්න දෙවෙනි පියවර. දැන් දොස්තරලා දෙනෝනේ මේ පෙත්ත අහන්නේ නැත්නම් මෙන්න ඊළඟ පෙත්ත ගන්න කියලා. ඔන්න ඒ වගේ මේ දෙවෙනි පෙත්ත දෙනවා. මොකද්ද? එහෙමනම් මොග්ගල්ලාන, තමන් ඉගෙනගෙන තියෙන අහලා තියෙන ධර්ම කොටාසයකට හිත යොදන්න. ඒකේ හිත පවත්වන්න. ඒ පිළිබඳව විතර්ක වශයෙන් මොකද හිත අවදි කරගන්න පුළුවන්. දැන් හිත විලි යනකොට අන්න අර නිදිමත කඩාගෙන යනවා. ඉතින් ඒක නිසා යම් කිසි ධර්ම කොටාසයකට හිත යොදවන්න. එතකොට ඒ නිදිමත යයි. නිදිමත යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. නොගියොත් ඔන්න මේ තුන්වෙනි පෙත්ත දෙනවා. මොකද්ද තුන්වෙනි පෙත්ත? ඒ ධර්ම කොටාසය සජ්ජායනා කරන්න. මොකද්ද එතන අදහස? සජ්ජායනා කරනවා කියලා කියන්නේ හඬ නගා කියනවා. හඬ නගා කියනකොට ඔන්න කන් දෙකත් අවදි වෙනවා. තමන්ගේ කටහඬට සවන් දෙනකොට හිත අවදි වෙනවා. ඔන්න තුන්වෙනි මනෝවිද්‍යාත්මක ක්‍රමය. හිත අවදි කරන්න. තමන්ම මේ කැලේක හිටියත් කමන්නේ. ගාථා කොටසක් හරි මොකක් හරි අයියෙන් කියනවා. සජ්ජායනා කරන්න. එතකොට නිදිමත යන්න පුළුවන්, නොයන්නත් පුළුවන්. එහෙම නොයනව නම් ඔන්න ඊළඟට හතරවෙනි පියවර කියනවා. එහෙම යන්නේ නැත්නම් ඒ පියවර නම් මේ පින්නතුන්ට, මේ පොඩි ළමයින්ට පවා දැන් කාලේ ඉස්කෝලෙන් එක ලැබෙන්නේ නැති නිසා තම තමන්වත් කරන්න බලන්න ඕනේ. මොකද්ද? එහෙනම් මොග්ගලාන කන් දෙකෙන් අදින්න. කන් දෙකෙන් කම්පෙති දෙක අදින්න. ඉස්සර ඔය මේක හොඳට රත් වෙලා එන්න කන් පැත්තේ අදිනකොට ගණනේ උත්තරේ එනව නේද? දැන් ඒව කරන්න බෑ ගුරුවරුන්ට. ඒක නිසා තම තමන්වත් මේ ළමයි කන් දෙක ඇද ගන්න ඕනේ. එතකොට ඔන්න අවදි වෙනවා, රත් වෙනවා. මේ කරන්නේ මේක සාමාන්‍ය අපි විහිළුවට කියන එකක් නෙවෙයි. මෙතන මේ වහ ගැඹුරු අදහසක් තියෙන්නේ. එතන කාරණා දෙකක් දක්වනවා. කන් දෙක අදින්න මොග්ගල්ලාන, ඒ වගේම අල්ලෙන් අඟපසඟ පිරිමදින්න. ඒ කියන්නේ අඟරත් කරගන්න එක. අඟරත් කර ගැනීම. කන් දෙක අදිනකොට එතනත් රත් වෙනවා. ඊළඟට අර අල්ලෙන් පිරිමදිනවා ශරීරය. එතකොට නිදිමත යයි. යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. ඔන්න ඊළඟට කියනවා ඒකත් යන්නේ නැත්නම් ඊළඟට පස්වෙනි පෙත්ත දෙනවා. මොකද්ද? ඒකෙදි කියන්නේ එහෙනම් මොග්ගල්ලාන ආසනෙන් නැගිටලා ගිහිල්ලා මූණේ වතුර ටිකක් ගාගන්න. ඊළඟට ඒකම තව කීපයක් කියනවා. මූණේ වතුර ගාගන්න. ඔන්න දැන් එතකොට S2 ඊළඟට S2 අවදි කරගන්න බලනවා. මොකද නිදිමත එන්න ගතිය ඉතින්නම් කවුරුත් දන්නවා වතුර ගාගන්න එක. ඊළඟට තවත් ඒකට අදාළව දක්වනවා දවල් කාලේ නම් ඈත බලන්න, ඈත දිශාවන් දිහා බලන්න. මේ කියන්නේ S2 ව්‍යායාමයක්. නිදිමත නිසා පියවෙන්න යන ඇහැ හොඳට ඇරලා ඈත බලන්න. රෑ කාලය නම් අහසේ තරු දිහා බලන්න. මේක තුලින් කරන්නේ S2 ව්‍යායාමයක් දෙන. එතකොට නිදිමත යයි. එහෙමත් නිදිමත යන්නේ නැත්නම් ඊළඟට කියනවා, ඒක විශේෂ දෙයක් කියනවා එතන භාවනාවක් හැටියටත් වගේ. එහෙනම් මොග්ගල්ලාන ආලෝක සංඥාව මෙනෙහි කරන්න. ඒක සාමාන්‍යයෙන් බොහෝ දෙනා අහලත් නැතුව ඇති. ආලෝක සංඥාව කියන එක දැන් භාවනා යෝගීන්ට බුදු පියාණන් වහන්සේ දක්වපු එක තරහා උපක්‍රමයක් හිත අවදිමත් කර ගැනීමට. අපි හිතමු දවල් කාලයක ඉර එළිය තියෙන වෙලාවක ජනේලයක්කින් හොඳට එළිය තියෙන තැනක හරි කවුළුවකින් හරි ආලෝක සංඥාව කියලා කියන්නේ ඔන්න ඒ වෙලාව ටික වෙලාවක් බලන් ඉඳලා හිතට දා ගන්නවා. මම අහුරුල් වෙලාවේ මෙන්න මෙහෙම බලන් හිටියා. එතකොට හොඳට හිතට ඒ සංඥාව ආලෝක ප්‍රවුමක් හරි හතරැස් එකක් හරි හිතට වදිනවා. රාත්‍රි කාලය නම් පහනකින් උනත් ගන්න පුළුවන් ආලෝක සංඥාව. මේ ආලෝක සංඥාව හිතට දාගෙන තියෙන එක අර වෙලාවට මතු කර ගන්නවා. හිතෙන් නිදිමත එනකොට අර කියාපු ආලෝක සංඥාවට හිත යදනකොට හිත අවදිමත් වෙනවා. ඒක ඊටාම සියුම් ක්‍රමයක්. ඒ ආලෝක සංඥාව තුලින් ඒක කොයිතරම් ගැඹුරු එකක්ද කියතොත් ඒක සමහර තැන්වල දක්වනවා මේ ඥාන දර්ශනය මතු කර ගන්න උපකාර වෙන සමාධි භාවනාවක් හැටියට දක්වනවා මේ ආලෝක සංඥාව. මේ ආලෝක සංඥාව හරි ආකාරය වැඩුවොත් මෙහෙමයි දක්වන්නේ යථා දිවා තථාරත්ත්‍ින් යථාරත්ත්‍ින් තථා දිවා. රෑ කාලයත් දවල් කාලය වගේ වෙනවා. දවල් කාලයත් රෑ කාලය වගේ වෙනවා. රෑට අඳුර මැදින් පේනවා වගේ. එහෙන් පිටින්ම ඝන අන්ධකාරය. නමුත් අර යෝගාවචරයට නිකන් ඇස් දෙකෙන් පේනවා වගේ. ඒ තරම් අන්න මොකද නිදිමතක් නැහැ. පලාතකවත් නිදිමත නැහැ. එහෙන් පිටින්ම අවදිමත්. කොයිතරම් අවදිමත්ම කියද අඳුර මැදින් පේන තරමට. ඒක මහා ප්‍රබල අවදි බවක්. ඒකට කියන්නේ රෑ කාලය අංශයේද දවල් කාලෙත් තිසේ, දවල් කාලය අංශයේද රෑ කාලෙත් තිසේ කියලා ඊළඟ තවත් වචන දක්වනවා. එතන විවටේ විවෘත සිතකින් විවෘත වූ අවුල් ස්වභාවයක් නැත්තා වූ ප්‍රභාස්වර සිත. මේ වචන ඉතාම වටිනා දෙයක්. සප්පභාසං චිත්තං කියලා එනවා. ප්‍රභාස්වර සිතක් නදා ගන්න මොග්ගල්ලා. ඔන්න ඒක තමයි 6 වෙනි පියවර. ඉතින් එහෙම කළත් ඒ තවත් නිදිමත එනවනම් ඔන්න 7 වෙනි පියවර කියනවා. එහෙනම් මොග්ගල්ලාන ඔන්න ඊළඟට දෙන්නේ අවසර දෙන ඉරියව්ව මාරු කරන්න. එහෙනම් සක්මනට යන්න. සක්මනට ගිහිල්ලා ඒ කරන ටික ඒකත් මහා පුදුම විදිය වචන කීපයකින් තෝරනවා. ඇතම් කෙනෙක් ඒක නානා විද විදියට දැන් විවරණය කරනවා. අපට වැටෙන ආකාරය අපි කියන්නම්. සක්මනට ගිහිල්ලා පච්ඡා පුරේ සංඤී කියන වචන යොදනවා. පසු පෙර සංඥාව ඇතිව සක්මන් කරන්න අදිෂ්ඨාන කරගන්න. පසු පෙර සංඥාව කියන එක නානා විද විදියට තේරුවත් අපිට නම් හැඟෙන හැටියට දැන් සක්මන් කිරීමේදී අතුල් දෙක ඉස්සරහා අඩියයි පස්සේ අඩියයි දෙකනේ තියෙන්නේ. අර පසු පෙර සංඥාව කියලා කියන්නේ හිත යොදන්නේ ඒ පිටිපස්සේ තියෙන අඩියටත් ඉස්සරහින් තියන්න බලාපොරොත්තු වෙන අඩියටත් එච්චරයි හිත යොවන්නේ. ඒ විදිහට හොඳට හිත පිටට යන ඒ පමණක් නෙවෙයි තව වචන යොදනවා. එතන අන්තෝගතෙහි ඉන්ද්‍රියෙහි කියලා කියනවා. ඇතුළට හරවාගත්තු ඉන්ද්‍රියන් නැතිව ඉන්ද්‍රියන් ඇතුළට හරවාගෙන සක්මනට ගිය පළියට වටපිට බල බලා සතුන් දිහා බල බලා හැම යාමක් නෙවෙයි මේ කියන්නේ. ඉන්ද්‍රියන් ඇතුළට හරව ගන්නවා. සම්පූර්ණ අවධානය යොමු කරගෙන සක්මන් කරන්නේ කියන එකයි මේ කියන්නේ. අබහිගතේන මානසේන සිත පිට යාමට බැහැරට යාමට නොදී. එතකොට මේ කියන්නේ පසු පෙර සංඥාවෙන් යුක්තව ඉන්ද්‍රියන් ඇතුළට හරවාගෙන බැහැරට නොගියා වූ සිතකින් යුක්තව සක්මන් කරන්න. ඉතින් ඔන්න 7 වෙනි පියවර. ওই විදිහට පියවර 7ක්ම පෙති 7ක් දුන්නා. ඒ පෙති 7 දීලා අපි හිතමු ඒ දැඩිවම නිින්ද එනවා කියලා. අන්න ඒ අවස්ථාවේකට පිසඳිමු ඊළඟ බුදු පියාණන් වහන්සේ. එහෙමනම් මොග්ගල්ලාන ඒකත් සිහිනුවනි. තති සම්පජාඤ්ඤයෙන් යුක්තව සිහියෙන් සහ දනුවනින් යුක්තව සිංහසෙයියාවෙන් කිහිල්ල ඇඳේ වැටෙනක නෙවෙයි. අර සිංහසෙයියාව කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා. සැතපෙන පිළිමක් දිහා බැලුවාම පේනවා බුදු පියාණන් වහන්සේ සැතපෙන ආකාරය. දකුණු අත්ලෙ උඩ හිස තියෙනවා. දකුණු පාදයේ උඩ වම් පාදය තිබෙනවා. ඊටාම සංසුන් ඉරියව්. ඒක තමයි සංඝයා වහන්සේලාගේ උගාවචරයන් වහන්සේලාට කියලා තියෙන දකුණු ඇලෙන් සිංහසෙයියාවෙන් සැතපෙන්න කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ වන්න මොගලන් හාමුදුරන්ට කියනවා. එතකොට එහෙනම් මොග්ගල්ලාන මම අවසර දෙනවා. මේ පෙති අහන්නේ නැත්නම් සැතපෙන්න. හැබැයි ඒකටත් තියෙනවා නීති රාශියක් කියනවා එතන. ඔය කියව විදිහට සීනුවනි නියුක්තව සිංහසෙයියාවෙන් පාදයක් උඩ පාදයක් තබාගෙන සැතපෙන්න. නිකම්ම නෙවෙයි උත්තාන සංඥා මනසිකරිත්වා නැගිටින වෙලාව හිතට දාගෙන දැන් මේ කාලේ නම් ඔය එලා මුරලෝසුවක ඒ තියලා බුදිය ගන්න. හැබැයි ඒක වදිනකොට නම් ඒක දන්නේම නැතුව ඒක වහනවා. නමුත් මෙතන ඒ කාලේ දෙව තියුන්නේ නැහැ. මොකක් නමුත් ක්‍රමයකින් හිතට දාගන්න අරුණට කලින් මන් නැගිටිනවා. එහෙම නැත්නම් කුකුලා ඇඬලාන වෙලාවට නැගිටින හරි මොකක් හරි තියෙන්නේ නැති ඒ කාලේ සංඥාව. කොහොම නමුත් නැගිටීමේ සංඥාව අවසාන හිතවිල්ල හැටියට තියාගෙන නිින්දට යන්න. ඊළඟට ඒක ප්‍රතිඵලයේ හැටියට තමයි කියන්නේ. ඊළඟට එතනින් ඉවර කරන්නේත් නැහැ. මොග්ගල්ලානේ ඒ නැගිට්ටට පස්සේ මේ නැගිට්ටයි කියලා කියන එක තුල කාරණා දෙකක් සිද්ධ වෙනවා. උදේට නැගිටිනවා කියලා අපි ලේසියට කියනවා. ඒක අර යෝගාවචරණු ඒක අත්දකින්නේ හරියට. ඉස්සෙල්ලා කෙරෙන්නේ හිත අවදි වෙනවා. හිත අවදි වුණාට පස්සේ ඇස් දෙක ඇරෙන්නේ. දැන් මෙතන අර හිතට අන්තිමට දැම්මේ මොකද්ද? හිත අවදි වුණු හැටිය මන් නැගිටින්න ඕන කියන එකයි. අද මෙහෙට දවසේ මන් නැගිටිනවා කියන්නේ. ඉතින් ඒකයි උත්හාන සංඥාව ඇතිව තැතපීමේ වටිනාකම. ඉතින් ඔන්න හිත අවදි වුණු හැටිය ඊළාට කියනවා මොග්ගල්ලාන එහෙම අවදි වුණු හැටිය ඇඳේ පෙරලි පෙරලි ඉන්නේ නැතිව එතන කියනවා පස්ස සුඛං මිද්ධ සුඛං සේය සුඛං. කොතනක හෝ ඒ ඇඳේ ස්පර්ශය ගැන ඒකේ ඇලිලා එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නේ නැතුව නිදිමතෙන් කෙඳිරි ගගා එහාට මෙහාට හැරි හැරි ඉන්නේ නැතුව වහාම නැගිටින්න ඕන. ඔන්න මේ විදිහට කාරණා රාශියක් ඇතිව විශේෂ උපදේශ සමූහයක් ඇතිවයි නින්දට පවා බුදු පියාණන් වහන්සේ අවසර දුන්නේ. ඉතින් එහෙම ඒ කියාපු නිරීක්ෂණය ඒ කියාපු උපදේශ පිළිපැදලා තමයි මුගලම ස්වාමීන් වහන්සේ අපට මේ අග්‍රශ්‍රාවක තන කෙනෙක් හැටියට අපට මේ අන්තිමට හම්බ වුණේ. අර ඒ තරම් මොකද ඒ තරමට අර තීන මිද්ද කියලා කියන නිදිමත දැන් ඒක ගැන කියන්න තියෙන මේ පින්නතුන් අහලා ඇති මේ අපේ භාවනා වඩන පින්නතුන් අහලා ඇති සමාධියටත් ප්‍රඥාවට දෙකටම බාධා වෙන නීවරණ ධර්ම කියලා පහක් තියෙනවා. නීවරණ කියන්නේ ආවරණය කරන ස්වභාවයක්. අපේ හිතේ එකඟ වීමටත් බාධාවක් වන අර ප්‍රඥාව කියන්නේ දැකීම අවබෝධයට බාධා වන කාරණා පහක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පාළි වචන වලින් හඳුන්වන්නේ කාමසිතවිලි, ද්වේෂසිතවිලි, තීන මිද්ද කියන එකයි ඔන්න දැන් අපේ මාතෘකාව. එතන කියන්නේ අර කයෙත් සිතෙත් අකර්මණ්‍ය බව. කය හැකිලෙනවා, වැඩට උනන්දු වෙන්නේ නැහැ. ඒවා හිතත් ඒ වගේමයි. හිත බොහොම අලසයිට, නිින්දට නැඹුරුයි. ඔය දෙකයි තීන මිද්ද කියලා කියන්නේ. මේ දෙක එකට යන්නේ. කයෙත් සිතෙත් අකර්මණ්‍ය බව. අනිත් එක ඉතින් උද්ධච්ච කුච්ච කියලා කියන්නේ නොසන්සුන් බව සහ පසුතැවිල්ල. විචිකිච්ඡා කියලා කියන්නේ දෙගිඩියාව. ඔකයි අර නීවරණ පහ. එහෙනම් අපි මේ තුන්වෙනි එක ගැනයි මේ කතාව. ඉතින් තීන මිද්ද නීවරණය විශේෂයෙන්ම මේ සංඝයාවාන්තේ මේ භාවනා යෝගීන්ට තියෙන බාධකයක්. ඒක ජය ගන්නයි අර බුදු පියාණන් වහන්සේ නිකුත් විදියට දැන් මෙතන මුගලන් මහරහතන් වහන්සේට කියවපු මේ ස්වාමීන් වහන්සේට කියවුවා වගේ උපක්‍රම දක්වලා තියෙන්නේ නිදිමත කඩා ගන්න. මොකද නිදිමත ආව හැටියකට යට වුණොත් අර අවස්ථාව ගිලිහෙනවා. යම්딴 ඇස්තික පියවෙනකොට ගිහිල්ලා ඇඳේ වැටුනොත් කවදාවත් මේ නිවන් දකින්න බෑ. ඒක නිසා තමයි අර පෙති හතක්ම පාවිච්චි කරලා ඒව අහන්නේ නැතිනකොට විතරක් ඔන්න සැතපෙන්න අවසර දුන්න බුදු පියාණන් වහන්සේ. ඒ තරම් පුදුමයි මේ ශාසනය උත්හාන වීරිය. ඉතින් මේ අලස සංඝයා වහන්සේලා කියලා හිතන ධාතියට දානේ වළඳමින් සෑහෙන පමණටත් වැඩි දානේ වළඳලා පෙරලි පෙරලි ඉන්නවා කියලා හිතන සංඝයා වහන්සේලාගේ ජීවිතේ නියම ජීවිතය නම් අන්න බුදු පියාණන් වහන්සේ කියාවු අර විදිහේ උත්හාන සූත්‍රයෙන් කියාවු නැගටිව් ඉඳගනියු. ඒ සතන් පාටිය අනුව හික්මන ඒ ජීවිතය. ඒකයි වටිනා ජීවිතය. එහෙම කළා මේ සංසාරයෙන් මැදෙන්න පුළුවන් වෙන්නේ. අර ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට කරේ නැත්නම් වෙන්නේ මොකක්ද? අන්න ඉරාව ගිලිලා අර කියාපු දිස්සහාමුදුරු වගේ, අර මානවකයා වගේ, අර හාව වගේ පසුතැවෙන්නේ සිද්ධ වෙනවා. කළ යුත්තේ වෙලාවට කරන්නේ නැතුව. ඉතින් ඔය தත්වයයි තියෙන්නේ. ඉතින් තීන මිද්ද නීවරණය ජය ගැනීම ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා හැම කෙනාගේම වීරිය මතු කරගෙන ජීවත් වීමට උපකාර වෙනවා. ඊළඟට අපි දැන් කල්පනා කරමු දැන් මේ ඒ තීන මිද්ද නීවරණය වගේම තමයි දැන් අපි මුලින්ද ප්‍රකාශ කළා පැවිදි කෘත්‍ය ගැන. පැවිදි වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ පැවිදි වීමේ වාක්‍යණුව තියෙන්නේ මේ සසර දුක් කෙලවර කිරීමයි. ඒ කෘත්‍ය සඳහා සතර සතිපට්ඨානය දෙන්න කියලා. එපමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේ දක්වාවා දාලා මේ ශාසනය ආරක්ෂා කරගන්න ක්‍රමය. දැන් හැමෝගෙම වගේ කතාව මේ ශාසනය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? නොකුත් විදිහේ උපද්‍රව තියෙන බව අහන්න ලැබෙනවා. ඉතින් මේ ශාසනය ආරක්ෂා කර ගැනීම ගැන කාගෙත් කතාව දැන්. ඉතින් බුදු පියාණන් වහන්සේත් ඕක ගැන හිත යොදලා තියෙනවා පරිනිර්වාණ අවස්ථාවේ. ඒකට යොදලා මේ විදිහට ප්‍රකාශ කරනවා. මහණෙනි, මා විසින් අභිඥාවෙන් දැනවදාළ යම් ධර්මයෝ වෙද්ද මොනවද ඒ ධර්ම? සතර සතිපට්ඨාන, සතර සම්මප්පාදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ කියන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම යම් තාක් මහණෙනි ඒවායේ යෙදිය යුතුයි, ඒවා පුරුදු කළ යුතුයි, බහුල වශයෙන් කළ යුතුයි. කුමක් සඳහාද? මේ සම්බුදු ශාසනයේ චිරස්ථිතිය උදෙසා. අපර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ක්‍රමය නම් ඔන්න ඔය කියාපු සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පුහුණු කිරීමයි. මේක කිව්වට කවුරුත් පිළිගන්නේ කක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ අදහස් කළ ශාසනය සීල සමාධි ප්‍රඥා ශාසනය නිසා ඒක ඔය බාහිර වෙන තැන්වල තියෙන ප්‍රදර්ශනය කරන විදේශිකයන්ට පෙන්වන කෑකෝ ගහලා මාන්නෙන් පෑදහන දෙයක් නෙවෙයි. චිත්තසංතානය තුළ තමා පැලපදියම් කරන මෙන්න මේ ගුණධර්ම සමූහයයි. ඒක යම් අවස්ථාවක නැති වුණාම බුද්ධ ශාසනය එතන නැහැ. හිතල බලන්න ධාතු කරඬුවක්. ඒ තියෙන ධාතු කරඬුවක ලීය හොඳමදි කියලා සඳුන් ලීයක් ඕකට ඒ සඳුන් ලීයක් දාන්න පුළුවන් ওই කරඬුවට. තවත් කෙනෙක් ඕකට ඊළඟට රිදී කරඬුවක් දාන්න පුළුවන් ඒ වෙනුවට. තව කෙනෙක් රන් කරඬුවක් දාවේ. තව කෙනෙක් මැණික් ඕකේ ඔබ්බොලා මේව කරාලි. ඔක්කොමත් කළා ඉවරලා අපි හිතමු ධාතු ප්‍රදර්ශනයක් කියලා විශාල පිරිසක් ඇවිල්ලා මේ කරඬුව අරින දවස. ඇරලා බලනකොට ධාතුන් හදෙලා නැහැ. අතුරු දහන්නේලා. අර කරඬුව ලස්සනට තියෙනවා. ඉතින් අර අපෝයි කරඬුවේ නැහැ නේ ධාතුන් හදෙලා කියලා මිනිස්සු යනවා. ඔය විදිහ දෙයක් මේ ශාසනයට වෙන්න පුළුවන්. අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේ බුද්ධ ඥාණයෙන් දැනවදාරලා කියාපු ගුණ ධර්ම අපේ චිත්තසංතාන තුළ දිනු කරගත්තේ නැත්නම්. ඉතින් කොච්චර කෑකෝ ගැහුවත් ශාසන චිරස්ථිතිය බලාපොරොත්තු වෙනා හිතන චිරස්ථිතිය කියන වචනයමත් යදනවා. කෙනෙක් ඔන්න ඔය කියාපු ගුණ ධර්ම වඩන්න ඕන. ඒකත් කලට වෙලාවට කරන්න ඕන. ඒකයි අපි කිව්වේ. දැන් මේ අන්තිම ශාසන පහණේ අන්තිම තෙල් බිඳුවයි යන්නේ. ඒ තෙල් බිඳුවේ ආලෝකයෙන් තමන්ගේ ජීවිත සාර්ථක කරගත්තේ නැත්නම් මේ පින්නතුන්ට හිතා ගන්න තියෙන්නේ ඊළඟට මහා අන්ධකාර යුගයකට මුහුණ දෙන්න තියෙන්නේ. ඉතින් මේක දැන් මේ ගිහි පින්වතුන් කල්පනා කරන්න ඕන හිත දුර්වල වෙන්න පුළුවන් අපිට මේ තරම් මේ වැඩ රාජකාරී දරුවන්ගේ වැඩ නඩුවබ ලෙඩ දුරෝග මේ ඔක්කොම තියාගෙනයි අද දවසේ මේ මෙතෙන්ට ඇවිල්ලා මේ බොහොම දිනාසිය සමාදන් වුණේ බොහොම අමාරු වැඩක් මේක මේ නිවන් දක්වා යන ගමන නමුත් අර ඉදි ගමනින් හරි මේකේ ආයෙත් ඉතින් පස්ස බලන්නේ නැතුව අන්තිමට ඒ තරඟ දිවුමේ වෙන කෙනෙක් පස්සෙන් ආවේ නැතත් ජයකණුවට ලඟුණු තරමටයි Tamanට සැනසීම. එහෙම නැතුව ධන සම්පත්, නිලතල, වලතල, උපාදි, ගරුණාම්බු කොයිවත් එකතු කරගෙන තිබුණත් මායාවිල දොරට තට්ටු කරන වෙලාවේ කඳුළු බිඳුවක් එක්කයි ලෝකෙට ඇහැවෙන්නේ. අපෝ මේ ඔක්කොම හිස් නේද? මේ ඔක්කොම කළා කරන්න ඕන ටික කරේ නැහැ. මේ ස්ථාම දුර්ලභ බුද්ධ පාද කාලයක ඊටාම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන සසර දුක් කෙලවර කිරීමේ අවස්ථාවෙන් මම ප්‍රයෝජනෙ ගත්තේ නෑ නේද? ඒක කල් දැම්ම නේද? අර කියාපු යුවා බලි ශක්තිය තියෙනවා ශරීරේ. ශක්තිය තියෙනවා තරුණයි. නමුත් ඒ කාලේ වෙන දේවල් කර කර හිටියේ. ඒක කල් දැම්ම. මේක මට ඕන වෙලා කරගන්න පුළුවන්. ත්‍රිපිටකෙම මම දන්නවා. ඒක නිසා එහෙම කල් දදා හිටියොත් අන්න අර පසුතැවිල්ලටපත් වෙනවා. කල යුතු දේ වෙලාවට කරේ නැත්නම් කන කිච්චෝ ලෝකෝ බුදු පියාණන් වහන්සේක ගිහි ජීවිතය ගැන ගිහියන්නම් කන කිච්චෝ ලෝකෝ කියන්නේ ඒ ගිහි වැඩ ගැන හිතලා ලෝකයේ කියන්නේ වෙලාවට වැඩ කරන තැනක් මේ රටෙත් එහෙමයි ඔය විශේෂයෙන් ඔය දියුණුව කියලා කියන රටවල් වල මේ පින්න තුන හර ඇති වාහනයක වෙලාවට නැංගි නැත්නම් ඒ අවස්ථාව ගිලිහිලා යනවා ඉතින් දුව ගිහිල්ලා සමහරව තල්ලු කරන්නත් කට්ටිය එන වාහනෙට ඒ තරම් අර ගිහි ජීවිතය පිළිබඳ වෙලාව සංකල්පේ කොයි තරම්ද කියලා වෙලාව වර්ධිනවට බයයි වැඩ කරන තැනට යන්න අර මේ තරම් රාජකාරි ගොඩක් තියෙනවා මේකට වෙලාව වැරදුනොත් ඉවරයි. ගිහියගේ සංකල්පය එහෙමයි. පැවිද්දට ඒ සංකල්පය අඩු. පැවිද්දට ඒ සංකල්පය අඩු. බුදිය ගන්නවා වගේ. අපිට කවද වුණත් පුළුවන් මේක. ඒ ඉබි ගමන ගිහිල්ලා ඒ එනකොට අපිට පුළුවන් මේක කියන්න. අපි කල් දානවා මේක. කල් දාන්න නිදහසට කාරණා තියෙනවා. ඉතින් ඒ නිදහස් කාරණා කොයි වෙහටි වුණත් අන්න අර මාරේ ඇවිල්ලා දොරට තට්ටු කරන වෙලාවේ කල්පනා වෙනවා අර තිස්ස භික්ෂුවට වගේ අපි මේ කළ යුතු දේ වෙලාවට කරේ නෑ නේද? මේ තරම් වටින අවස්ථාවක්, මේ තරම් වටින පරමාර්ථයකින් ගිහිච්ච ගමන මේක හිස් දෙයක් නේද කියලා. ඒක නිසා කවුරු ආවත් නැතත් පිටිපස්සේ බලන්නේ නැතුව මේ පින්නතුන් අර කියාපු ඉබි ගමනින් හරි දිනුම් කන්වට ලං වෙන උත්සාහ කරන්න. මේ වෙලාවත් වැරදුනොත් ඊළඟට එන යන්ධකාර යුගය ගැන අපිට කියන්න දෙයක් නෑ. ඒක කොයි විදිහේ කොයි තත්වයකින් කෙලවර වේද කියලා ඒ තරම් භයානකයි ලෝක තත්වය. ඉතින් මේකටම උපකාර වන දැන් අපි ටිකක් කිව්වා අර සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන වචන විතරයි දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැහැ. බුද්ධ ධර්මය කියලා කියන්නේ බුදු පියාණන් මහසේ දේශනා කළේ මොකද්ද කියලා අහුවා හැටිය රාක්කයේ තියෙන පොත් නාම ගොඩක් කියාගෙන යනවා. නිකාය ග්‍රන්ථ අරෝ මේවා. ඒ ලේඛනයක් කියාගෙන යනවා. බුදු පියාණන් වහන්සේ මොනවද දේශනා කළ ධර්මය කියලා. නමුත් බුදු පියාණන් වහන්සේම පරිනිර්වාණ අවස්ථාවේදී ප්‍රකාශ කළේ මම දේශනා කළ තියෙන්නේ මෙච්චර. මෙන්න මේ කියාපු සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම විතරයි මම දේශනා කළ තියෙන්නේ. එතකොට අන්න ඒ ටිකයි අපි එතකොට මතු කරලා ගන්න ඕනේ. ඒවා නිකන් අර කී කියා ඉන්න දේවල් නෙවෙයි, ප්‍රායෝගික දේවල්. සතර සතිපට්ඨානය කියලා කියන්නේ පුරුදු කළ යුතු දෙයක්. සතර සම්මාප්පාදානය කියලා කියන්නේ තමා තුළ යෙදිනු කරගත්තු ඒ හැම එකක්ම එහෙමයි ප්‍රායෝගික වශයෙන් අත්දකින්න ඕන. කොයිතරම් වඩු උපකරණ තිබුණත් වඩු වැඩ දන්න කෙනෙක් නැත්නම්, උගන්වන්න කෙනෙක් නැත්නම් ඒ වඩු පට්ටෙන් ඇති වැඩක් නැහැ. ඒවා කරලා පළපුරුද්ද ඇති කෙනෙක් නැත්නම්. ඒ වගේ තමයි මෙන්න මේ කියාපු ධර්ම. ඒවා වඩන්නේ නැත්නම් අනික් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් දෙන්න බෑ. මේ අවස්ථාවේදී මේක කළ යුතුයි කියලා කියන්න තරම් ශක්තියක් නැහැ. සීල සමාධි ප්‍රඥා කියලා කියන ශාසනය එතනම ඉවරයි. ඉතින් අපි කෙටියෙන් මෙතන කිව්වොත් සතර සතිපට්ඨානියම තමයි ඇත්ත වශයෙන් දැන් කෙලෙස් සටන මාර සටනක් කියලා කිව්වොත් එහෙම නැත්නම් මේ ශාසනයේ තියෙන නිවන් සඳහා ධර්ම ප්‍රයත්නයේ මාර සංග්‍රාමයක් කියලා කිව්වොත් මාර සංග්‍රාමයට යෝගාවචර සෙබලා මූලික ශික්ෂණය ලබන්නේ සතර සතිපට්ඨාන භූමිය කියලා හිතාගත්තට වරදක් නැහැ. ඒක තුල තියෙන්නේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිය සහ මනානුවණ එහෙම නැත්නම් දැනුවත් බව. සිහිය දැනුවත් බවත් ඇතිව ඒ කය පිළිබඳව තමන්ගේ කයත් අනුන්ගේ කයත් වේදනාවන් පිළිබඳව සිත පිළිබඳව සිතට එන සිතිවිලි පිළිබඳව ඔය සතර සතිපට්ඨානය කියලා කියන්නේ ඒක. ඉතින් ඒක ඒ එන හැඩියට දකින්නකොට සිහිනුවණ යොදාගෙන ඒ වායේ ඇතිවීම නැතිවීම දෙකක් පේනවා. මෙතන ආත්මයක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. කොච්චර කෑ ගහලා කිව්වත් මේ අනාත්මය අනාත්මයි කියලා ඒක කීම අපි කලිනුත් අවස්ථාව කියලා ඇති විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවේ. කිය කිය ඉඳීමක් නොවේ. ඒක දැකීමට නම් ඒක යෙදෙන්න ඕන. ඒක යෙදෙනකොට පේනවා අපෝ මේ රූපයේ මෙහෙම දෙයක් නේද? වේදනාව මෙහෙම දෙයක් නේද? මේක පෙන පිඩක් නේද? වේදනාව දී බිඹුලක් නේද? සංඥා මිරිඟුවක් නේද? සංස්කාර කෙසෙල් කඳක් නේද? විඥානීය මායාවක් නේද? කියන ඔය උපමා නිකන් ලස්සනට බුදු පියාණන් වහන්සේ කියාවු කාව්‍ය උපමා නොවේ. ඔය යෝගාවචරයට වැටෙන සත්‍ය දේවල් සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් එන දේවල් ඕවා. නිකන් බුදු පියාණන් වහන්සේ ලස්සනට මේ කියාපු උපමා නෙවෙයි මේ. මේ එක එකක්ම බොහොම අර්ථවත්. ඒ වගේ ගැඹුරට හිතන්න මේ සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ඒකම කියලා. මේ රූපය පෙන පිටක් වේදනාව දී බුලක් මේක වැටහෙන්නේ අන්නර කියාපු යෝගාවචරයා සිහිනුවණ යොදලා සමාධිමත් සිතින් ඒ කය දිහා වේදනා දිහා බලනකොට මෙතෙක් මම මාගේ කියලා ඝන සංඥාවෙන් ගත්ත දේ පෙනෙන්න පටන් ගන්නවා. ඇතීම් නැතිීම් රාශියක් හැටියට ඇතීම් නැතිීම් ස්වභාවය. ඒ තුලින් අර තමයි මේ කියාපු විදර්ශනා ප්‍රඥා මෝර්ලේ යන්නේ. ඒකම සමාධියත් වෙන්නවා. ඉතින් මේක කරගෙන යනකොට තමයි අර සම්මප්පාදාන කියලා කියන්නේ. මේ කොයිතරම් අවස්ථාවල අපි මේවා සවිස්තර විග්‍රහ කරන නිසා මේ සුළු වෙලාවෙ ඔක්කොම කියන්න බෑ. කෙටියෙන් කියතොත් සතර සතිපට්ඨාන භූමියේ එතෙන්දී ඒ භූමියට මේ යෝගාවචරය යන්නේ කර්මස්ථාන ආයුධයත් අරගෙන. කර්මස්ථානයේ ආයුධය කරගෙන ඒ ආයුධයේ තුලින් තමයි මේ ශික්ෂණය ලබන්නේ. ඒ ආයුධයේ හසිරවීම තුලින් ඊළඟට සම්මප්පාදාන කියලා කියන සතරාකාර වීරය නූපන් කෙලෙස් නූපද වීම සඳහා, උපන් කෙලෙස් නිරපීම සඳහා, නූපන් කුසල් මතු කර ගැනීම සඳහා, උපන් කුසල් රැක ගැනීම සඳහා කියලා කියන සතර සම්මප්පාදාන. ඒක කරන අතරේ ඊළඟට ඉදිපාද කියලා කියන තමා තුළ තියෙන ඡන්ද විරිය චිත්ත වීමාංශා. මේ ඡන්ද කියන වචනේ වර්ධවල තේරුම් ගන්න එපා. මේ කාලානුරූපව කියන අදහස නෙවෙයි. ශාසනේ නම් ඡන්දය කියලා කියන්නේ කුසල ඡන්දය නිවන් දැකීමට යොදා ගන්න ඡන්දය. ඒක මට විශේෂයෙන් කියන්න වෙනවා. ඉතින් ඡන්ද විරිය චිත්ත වීමාංශා. ඔන්න ඒ ඡන්ද කියලා තමා තුළ මේ බලවත් කැමැත්තක් කියනවා මේ සසරින් මිදෙන්න. ඒකයි මෙතන ඡන්දය. ඊළඟට ඒක අනුව යොදන වීරය. ඒකට ඊළඟට චිත්ත කියලා කියන්නේ ඒකට අදිෂ්ඨාන ශක්තිය. වීමංසා කියලා කියන්නේ ඒකට අවශ්‍ය ප්‍රඥා, වීමංසන බුද්ධිය. ඔන්න ඕවා පිළිබඳව අවබෝධයක් වෙනවා. සතර සම්මප්පාදා, සතර ඉද්ධිපාද. ඊළඟට ඕවා තුලින් ඊළඟට මෙතෙක් තමා තුළ නොතිවුණු අමුතු විදිය ඉන්ද්‍රිය පහක් මතුවෙනවා. සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව. යෝගාවචරය අර පිටින් තියෙන පංචේන්ද්‍රිය වහගෙන ඔය ඉන්ද්‍රිය පහයි මතු කරගන්නේ. මේ පංචේන්ද්‍රියන්ට අහු වෙන මේ ගොදුරුක වෙන දේවල් සංසාරේ කොතිකුත් අපි බලලා අහලා තියෙනවා, රස බලලා තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ ජීවු කරගන්න බලන්නේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කියලා ඕනනම් කිව්වට කමක් නැහැ. ඉතින් ඒ ඉන්ද්‍රිය ජීවු කරගන්නකොට ඒ ඉන්ද්‍රියම යොදාගෙන එනේන බාධක ජය ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහම බල හැටියට දක්වලා තියෙනවා. සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියලා. ඉතින් ඕවා ওই විදිහට ශක්තියෙන් දිනු කරගෙන එනකොට ඔන්න ඊළඟට පෙළ ගැස්ම තමයි බොජ්ජංග. බෝධි කියලා කියන්නේ පින්වතුනි අවදි වීම. අවබෝධය කියන අදහසක් තියෙනවා. මූලික වශයෙන් කියතොත් අවදි වීම. මොකද සංසාරයේ තියෙන නිින්දා. අවිද්‍යා අන්ධකාරයේ සංසාරයේ මෙච්චර කාලයක් අපි නිදාගත්තා. එතකොට ප්‍රඥා ආලෝකය තුළින් අපි අවදි වෙන්න ඕනේ. ඒ ආලෝක සංඥාවයි අපි මතු කර ගන්න ඕනේ. ඒ ප්‍රඥා ආලෝකය මතු කර ගැනීමටයි මේ උත්සාහය. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේත් ඒකයි. එතකොට බෞද්ධයට අයිති පක්ෂය මෙන්න මේ බෝධිපක්ෂයයි. බෝධිපක්ෂයට අයිති ධර්ම ගැන හිතේ දන්න ඕනේ. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඉතින් මේ පින්නතුන්ට නිතර හිතන්න තියෙන ඔන්න ඔය කියව බෝධිපාක්ෂික ධර්ම ගැන. අනිත් ඒවා කෙසේ වෙත. ඉතින් ඒකේ සම්බොජ්ජංග කියලා විශේෂ හතක් තියෙනවා එතන. ධර්ම සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සාදි, සමාධි, උපේක්ඛා කියලා ක්‍රමක්‍රමයෙන් තමගේ චිත්තසංතානයේ සිහියෙන් පටන්ගෙන ඔන්න පෙළ ගැස්මක් එනවා. සිතේ මහා ප්‍රබුද්ධ අවස්ථාවක් එනවා. ඒ ප්‍රබුද්ධ අවස්ථාවත් ඇවිල්ලා අවසාන පෙළ ගැස්ම තමයි අන්න හරියට අර තමන් ඒ සබල ඒ විභාග ඒ වුණන පරීක්ෂණ ඔක්කොම පාස් කරලා සම්පූර්ණ ඇඳුම් ආයත්තන් ඇතිව එළියට බහින අවස්ථාවගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තුලින් උය අර ඔක්කොම කුළු ගැන්වෙන්නේ. අර මෙතෙක් සතර සතිපට්ඨාන භූමියේ සම්මප්පාදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග ඒවා ඔක්කොම සම්පූර්ණ කරගෙන අන්තිමට මේක කුළු ගැන්වෙන්නේ ලෝකෝත්තර තත්ත්වයෙන් මතුවන එක සිතක අර කියවපු අංගාටම පහළ වෙන අවස්ථාවක් තිබෙනවා. විදර්ශනා ඥාන ඔසේ ගිහිල්ලා සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංගාටම එක සිතක පහළ වෙන ප්‍රබල විදියට මාර්ග සමාධියක් හැටියට ලෝකයේ කිසිම සමාධියකට සම කරන්න වෙන කිසිම දක්වන සමාධියකට ලෞකික සමාධියකට සම කරන්න බැරි පුදුමාන්දිමේ සමාධියක් තුලින් තමයි මේ කෙලෙස් මට්ටම් කඩාගෙන ගිහිල්ලා අපි කවුරුත් මේ බලාපොරොත්තු වෙන වචන හැටියට පමණක් දැන් අපි මේ තියාගෙන කියනකොට සාදුකාර දෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් අර කියාපු පැවිදීමේ හෝ ගිහිමේ බෞද්ධ ජීවිතයේ අවසාන ඉලක්කය හැටියට අපි මේ හැමදාම ප්‍රාර්ථනා කරන නිවන සසරින් මිදීම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නේ. එතකොට පින්නතුනි වැඩි විස්තර නැතත් මේ ටිකෙන් කල්පනා කරගන්න ඕන තමන් කළ යුත්තේ මොකක්ද? කළ යුත්තේ මොකක්ද මේ අවස්ථාවේ කියන එක? කන කිච්චෝ ලෝකෝ කියන න්‍යාය අනුව ශාසනය කියන එක මේ විදිහ දෙයක් නම් අපගේ චිත්තසංතානය තුල ඇති කරගත යුතු දෙයක් නම් මේ ක්‍රිස් ගෙඩි ගැනලා ඒක අනුව ලෝකයාට කියාපාන දෙයක් නොවේ නම් මේ ප්‍රතිපත්ති රකින්න අතලොස්සක් හරි මේ රටේ ඉන්නකම් බුද්ධ ශාසනය පවතිනවා. එහෙම හිතා ගන්න තියෙන්නේ. මේ ප්‍රතිපත්ති මොකක්වත් නැති හිස් ගොඩක් පමණක් කොයිතරම් විදිහේ බාහිර ආටෝප වලින් ශාසනයක් පවතිනවා කියලා කියා ගැහුවත් එතන ශාසනයක් නැහැ. අන්න ඒකටයි අර අපි කිව්වේ අර ධාතු ප්‍රදර්ශන උපමාව. ධාතු කරඬු ඇරි දවසට පේනවා ධාතුන් වහන්සේලා නැහැ එතන. ඒ වගේ තමයි අපේ චිත්තසංතානය කියාපු බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේ කියාපු සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නැත්නම් එතන ශාසනයක් නැහැ. ඉතින් ඔන්න ඒ කාරණා හොඳට හිතේ ධාරණය කරගෙන මේ පින්නතුන් මේ කියාපු ඉබිගමන බොහොම දුක් කරදෙන මැදේ නමුත් ගියොත් අනුවට ලං වුණු පමණටයි අවසාන අවස්ථාවට Tamanට සැනසීම තියෙන්නේ. ඒක නිසා වෙනදා වගේම මේ කාල පිරිසක් Tamanගේ දිනදා ජීවිතේ සාමාන්‍යයෙන් යෙදෙන සීලයටත් වඩා උසස් සීලයක් සමාදන් වෙලා අනෙකුත් කරදර පීඩා මැදේ මේ වටිනා දවසේ ඒ බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ සීල කියන ප්‍රතිපත්තියේ පීඨලා යම් කිසි තමන්ට කරගෙන යන බණ භාවනාවට අනුව සමාධි ශක්තියක් මතු කරගෙන ඊළඟට ප්‍රඥාවට අදාළ වන විදර්ශනාවට අදාළ වන ඒ සිතුම් පැතුම් එහෙම නැත්නම් තම තමන්ගේ කමඨහන්නේ වැඩුවා. දැන් ඒ වගේම මේ අපි මේ කියන බණත් හැම තිස්සෙම අපි මේ බණ කියන්නේ වෙන දෙයකට නෙවෙයි. මේ සංසාරේ වඩන්න නෙවෙයි සංසාරයෙන් මිදෙන්නයි අපි මේ බණ කියන්නේ. එතකොට අන්නේ ඒ බණ සිතුනේ මේ පින්නතුන් අර කියාපු සද්ධා විය සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රියන්ට උපකාර වන දේවල් මේ චිත්ත සංතානය තුළ වැඩුණා නම් ඒක මේ ජීවිතේදීම හැකි තාක් ඉක්මනින් නිසාසන පහන නිවෙන කලින් අර කියාපු බලාපොරොත්තු වන සුවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් නිර්වාණ ධර්ම සාක්ෂාත් කර ගැනීමට ඒකාන්තයෙන් උපනිෂද සම්පත්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම මේ අපේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වීමට තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත් කෙනෙක් ඇතකේ හැම කෙනෙක්ම මේ අනුමෝදන් වීමෙන් තමන් මේ බලාපොරොත්තු වෙන උතුම් උත්තමාර්ථයන් සාක්ෂාත් කර ගනිත්වා. අපටත් මේ අනි හැම දිනකටමත් මේ බුද්ධ ශාසනය වැඩ ගැනීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ ගාථා කියලා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධං ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා තාජනි සෝකාහන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානම ක්‍රියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිබ්බාන ක්‍රියා සම්මිතියෝ ඉවන්තු සම්බ රෝගෝ නස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භාන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.